समन्ताचक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सर्वमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्रतिहत ज्ञानचारस्य दशबलधरस्य चतुर्वेसारक्ष विशारदस्य सब्बसत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्रतिहतज्ञानचारस्य दशबलधरस्य चतुर्वेसारक्ष विशारदस्य सब्बसत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्स भगवतो अरहतो सब्बधम्मेषु अप्रतिहत ज्ञानचारस्य दशबलधरस्य चतुर्वेसारक्ष विशारदस्य सब्बसत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य साधु 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 හොඳයි අද මම හිතන්නේ හැමෝටම මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරා මම හිතන්නේ නමුත් මම හිතන්නේ සම්පූර්ණ ප්‍රතිඵලයක් අත්පත් කරගන්න තරම් බොහෝ දෙනෙක් භාවනාව යෙදුන්නේ නැහැ කියන එක තමයි අදහස නමුත් මේ මෛත්‍රී භාවනාව යම් ප්‍රමාණයක් කළත් ඒ ප්‍රමාණයට ප්‍රතිඵල ගෙන දෙන භවනාවක්. ඉතින් ඒ නිසා බොහෝ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. ඉතින් මේ මෛත්‍රී භාවනාවේදී භාවනාවේ පියවර 8ක් දේශනා කරලා තියෙනවා භාගතුන් වහන්සේ. අපි මූලික පියවර කීපයක් මෙතන සඳහන් කරලා තියෙන ආකාරයට පියවර 8ක් අනුව තමන්ගේ සිත දියුණු කරන්න ඕන. මේ මෛත්‍රී භාවනාව තමන් කෙරෙහි වඩලා ඉන් පසුව ඒ අත්දැකීම ඔස්සේ තමයි තව කෙනෙකුට වඩන්න පුළුවන් වෙන්නේ. මොකද තමන් දන්නේ නැති සුවයක් තව කෙනෙකුට දෙන්න කාටවත් බෑ. ඒකයි ප්‍රධානම කාරණාව. ඉතින් ඒ නිසා අභ්‍යන්තර ශරීර වේදනා නැති කිරීම තමයි පළවෙනි පියවර. තමන්ගේ ශරීර වේදනා නැති කරලා තමන්ගේ ශරීරය පුරාවටම මෛත්‍රී සුව සර්ව සම්පූර්ණයෙන් පතුරවන්න තරම් මේ පියවර ප්‍රගුණ කරන්න ඕන. ඉන්පසුව බාහිර උවදුරු උපඝාතං වජ්ජිත්වා කියන බාහිර උවදුරු දුරු කිරීමේ පියවර තමයි දෙවෙනි පියවර. මේ අවුව වැස්ස සීතල උෂ්ණයාදී වශයෙන් බාහිර උදුරු සියල්ලන්ගෙන්ම මිදෙන ආකාරයට තමන්ව සුවපත් කරගන්න පුළුවන් වෙන ආකාරයට ඕනෑම බාහිර උපද්‍රවයක් යටතේ ඉතාම සුවදායි තත්ත්වයේ තමන්ගේ මනස තබා ගන්න තමන්ගේ ශරීරය තබා ගන්න පුළුවන් වෙන ආකාරයට හිත වඩන්න ඕනේ. ඉන්පසුව සිතෙහි අකමැත්ත සිතෙහි කෝපය ද්වේෂය වෛරය ආදී දේවල් චිත්ත සන්තාපයන් අතහැරීමේ ක්‍රමය තමයි තුන්වෙනියට තියෙන්නේ. ඉන්පසුව හතරවෙනි පියවරේදී තමන්ගේ ශරීරයේ ක්ෂයවීමට විරුද්ධව සිත දියුණු කිරීම. ඇස් පෙනීම දුර්වල වීම, කන් ඇසීම දුර්වල වීම, ශරීර ශක්තිය දුර්වල වීම ආදී රෝගයන්ගින් පවා සිදුවෙන හානි වළක්වාගෙන නැවත ශාරීරික ප්‍රකෘති තත්වයට පත් කර ගැනීමේ පියවර තමයි මේ හතරවෙනි පියවර. මේ පස්වෙනි පියවර කියලා කියන්නේ බාහිර උදුරු නිසා මේ ජීවිත හානි වලකින ආකාරයටම ජීවිත හානි වලින් තමන්ව මුදවා ගන්න තරම්ම හිත දියුණු කිරීම කියන කාරණාව. ඉතින් මෙන්න මේ මූලික පියවර පහ වඩලා ඉන්පසුව අවෛරී වීම, සැපවත් වීම, සැපවත් වූ ආත්මයක් පරිහරණය කිරීම කියන මේ අට ආකාරයකින් තමන්ට වඩලා ධ්‍යාන මට්ටම ළඟටම යන්න තරම් උපචාර මට්ටම් කියලා අපි ඒවට කියන්නේ. ධ්‍යාන මට්ටමට ආසන්නයෙන් තියෙන සැප, ධ්‍යාන මට්ටමට ආසන්නයෙන් තියෙන සුවයක් තමන්ට අත්විඳින්න පුළුවන්. ඉන්පසුව මේ කරපු ක්‍රමවේදයම තව එක සත්වයකට හරියට වඩන්න කියලා තියෙනවා. ඒ සත්වයාව තෝරගන්නේ වෛරී, මධ්‍යස්ථ, මිතුරු සහ අති මිතුරු, නැත්නම් ප්‍රිය සහ අති ප්‍රිය කියන කොටස් වලින් ප්‍රිය කියන කොටසින් ගරු කළ හැකි ප්‍රිය, නමුත් ඊටාම ළඟින් ආශ්‍රය කරන්න හිතෙන්නේ නැති කෙනෙක්ව තෝරගෙන මේ පියවර 8 ඔස්සේ තමන්ගේ අත්දැකීම අනුව යමින් ඒ සියලු පියවරල් වලට වඩලා මෛත්‍රී ධානයට සමවදින්න පුළුවන්. මේක තමයි මෛත්‍රී ධානයේ සමවැදීමේ පියවර. ඉතින් මේ මෙතනින් පසුව මේ දේශනාවේ තියෙන්නේ තන් ධම්මං චේතීති චේතෝ, මෙතන ධම්මං වේතුයි. ඒ නිසා මේ ධර්මතා සිතන නිසා චේතෝ කියලා කියනවා. සබ්බ ව්‍යාපාද පරිඋත්ථානේහි විමුච්ඡතිති විමුක්ති, මේ සියලු ව්‍යාපාදයන් සමග සිතිවිලි නැගී සිටීමෙන් සිත මුදවන නිසා විමුක්ති කියලා කියනවා. මේ අට ආකාරයට මෛත්‍රී කරන නිසා මෙත්තා කියලාත් කියනවා. ඉතින් මෙත්තා කියන ධර්මතාවයයි චේතෝ කියන ධර්මතාවයයි විමුක්ති කියන ධර්මතාවයයි කියන මේ ධර්මතා තුන එකට සංයෝග වීම නිසා මෙත්තා චේතෝ විමුක්ති කියලා මේ මෛත්‍රී ධානයට හඳුනනවා. එතනට යනකම් අපේ සිත වැඩුවට පස්සේ මාර්ගඵල පිණිස මෛත්‍රිය වඩන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ පියවරේ තියෙන්නේ. අපි ඒ පසුවට සාකච්ඡා කරමු. අද මෙන්න මේ පස්වෙනි ආකාරය පිළිබඳව විශේෂ සූත්‍රයක් සාකච්ඡා කරමු. ඒක පිරිතක් හැටියට මහා පිරිත් පොතට සංග්‍රහ කරලා තියෙනවා. කඳ පිරිත, සමහරු කඳ පිරිත කියලා කියනවා, සමහරු කඳ පිරිත කියලා කියනවා. ඒක ත්‍රිපිටකය කියන්නේ අහි සූත්‍රය, නැත්නම් මෙත්ත සූත්‍රය කියලා. මේ තියෙන්නේ ත්‍රිපිටකේ අංගුත්තර චතුක්ක නිපාතේ 134 වෙනි පිටුවේ අහි සූත්‍රය නැත්නම් මෙත්ත සූත්‍රය කියලා හඳුන්වලා තියෙන්නේ. මෙහි අකුරු ඒ තරම් පැහැදිලි නෑ. ඒ නිසා අපි මේ වෙනම සකසලා තියෙන පිටුව බලමු. මේ තියෙන්නේ අහි සූත්‍රය නැත්නම් බුරුම ක්‍රමයට කියන්නේ අහිරාජ සූත්‍රය කියලා. භාගතුන් වහන්සේ එක් සමයක සවැත් නුවර වාසය කරන කාලයේ, භාගතුන් වහන්සේ සවැත් නුවර වාසය කරන අතරතුර ජේතවනේ අනේපිඩි සිටුතුමාගේ ආරාමෙහි වැඩ වාසය කරනවා භාගතුන් වහන්සේ. ඒ සමයේහි සවැත් නුවර ප්‍රසිද්ධ නො වූ භික්ෂුවක්, අඤ්ඤතර භික්ෂුවක් කියලා කියන්නේ ප්‍රසිද්ධ නො වූ භික්ෂුවක් කියන එක. එක්තරා භික්ෂුවක් සර්පයෙකු විසින් දෂ්ට කිරීම නිසා කාලක්‍රියා කරනවා. අඤ්ඤතරෝ භික්ඛු අහිනා දඨෝ කාලකතෝ හෝති යනුවෙන් සඳහන් කරන්නේ ඒකයි. ඉන්පසුව බොහෝ රැස්සු භික්ෂූන් භාගතුන් වහන්සේ වෙත එළඹිලා භාගතුන් වහන්සේට විශේෂයෙන් සකසල වැඳලා එකත් පසක හිඳ ගන්නවා. එකත් පසක හිඳගත් භික්ෂූන් වහන්සේලා භාගතුන් වහන්සේට මෙන්න මෙසේ ප්‍රකාශ කරනවා. ඉද බන්තේ සාවත්‍යං අඤ්‍යතරෝ භික්ඛු අහිනා දට්ඨෝ කාලකතෝ. ස්වාමීනි, මේ සවත් නුවර එක්තරා භික්ෂුවක් සර්පයෙකු විසින් දෂ්ට කරලා මරණයට පත් වුණා කියන කාරණාව ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා, නහනූන සෝභික්කවේ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි. ඒ භික්ෂුව සතර සර්ප රාජ කුලයන්ට මෛත්‍රීසිත පැතිරුවේ නැහැ. ඒ භික්ෂුව භික්ෂූනි සතර අහිරාජ කුලයන්ට සතර සර්ප රාජ කුලයන්ට මෛත්‍රීසිත පැතිරුවා නම් ඔහු ඒ සර්පයා විසින් දෂ්ට කළත් මැරෙන්නේ නැහැ. ඒ භික්ෂුව මැරෙන්නේ නැහැ කියන්නේ මොකද? මේ මෛත්‍රී කරන ක්‍රමේ පස්වෙනි පියවරට වඩලා තිබුණා නා මරණයෙන් ගැලවෙන්න තිබුණා කියන එක තමයි කියන්නේ. භාගතුන් වහන්සේ ඉන්පසු විස්තර කරනවා, කතමානි චත්තාරි, මොන සතරද භික්ෂූනි මේ සර්පරාජ කුල හතර කියලා කියන්නේ? විරූපක්ඛං අහිරාජ කුලං, විරූපක්ඛ නම් වූ සර්පරාජ කුලය, ඒරාපත නම් වූ සර්පරාජ කුලය, චබ්භ්‍යාපුත්ත නම් වූ සර්පරාජ කුලය, කණ්හා ගෝතමක නම් වූ සර්පරාජ කුලය කියලා. මේ සතර සර්පරාජ කුලයන්ට ඒ භික්ෂුව මෛත්‍රීසිත පැතිරෙවන ඒ භික්ෂුන් වහන්සේ මරණයට පත් වෙන්නේ නැහැ කියන කාරණාව නැවත ප්‍රකාශ කරනවා. අපි මෙන්න මේ කාරණේදී අපි බලමු, මේ සර්ප රාජ කුල කිව්වහම දැන් අපේ තියෙන දැනුම අනුව පිටින් ඉන්නවනේ අපි විද්‍යාවෙන් ගොඩක් දියුණුයි කියලා නේද? ඉතින් ඒ වුණාට බුදුදහම් බලන් ගියාම එච්චර දියුණුවක් පේන්නේ නැහැ. ඉතින් මේ සර්පරාජ කුල හතරක් කියලා කිව්වට මේ ලෝකයේ තියෙන විෂ තියෙන සර්පයන්ගේ ප්‍රභේද 1024ක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒක වෙනත් සූත්‍රයක තියෙන්නේ. මේ තියෙන්නේ ස්ථානය ආසී විසා කියලා කියන්නේ සර්පයන්ට. මොකද බොහෝ සෙයින් විෂ තියෙන නිසා. අනිත් එකේ විෂ ශරීරගත වුණාම තමන්ට නරකක් කරන නිසා, කඩුවකින් කපනව තරම් දරුණු විස සහිත නිසා මේ ආසී විස කියන වචනේ පාවිච්චි කරනවා කියලා සූත්‍රයන්හි අටකතාවනි විස්තර කෙරෙනවා. මේ ප්‍රධාන සර්ප කුල හතරක් තියෙනවා. ඒ වර්ග කරන්නේ වන මුව නැත්තම් තුවාල, තුවාලේ සිද්ධ වෙච්ච තැන, දෂ්ට කරපු තැන අනුව. කට්ඨමුක කියලා කියන්නේ කාෂ්ඨ මුඛයක් තියෙනවා. ඒ කියන්නේ වියලි දර කැබැල්ලක් වගේ දෂ්ට කරපු තැන වේලිලා යනවනම් අන්න ඒ එක ක්‍රමයක්, එක කුලයක් සර්පයන්ගේ. පූති මුඛ කියලා කියන්නේ ඒ දෂ්ට කරපු තැන කුණු වෙලා සරව වැගිරෙනවනම්, කුණු වෙන ස්වභාවයක් තියෙනවනම් ඒකට කියනවා පූති මුඛ කියලා. අග්ගිමුඛ කියලා කියන්නේ ගින්නට දැවිලා වගේ කෑලි වලට කැඩිලා විසිරිලා යනවනම් ඒකට කියනවා අග්ගිමුඛ කියලා. සත්තමුඛ කියලා කියන්නේ ආයුධයකින් කැපුවා වගේ කැපිලා කැපිලා යනවනම්, දෂ්ට කරපු තැන ආසිතව සත්තමුඛ කියලා කියනවා. මෙතන විස්තර කරනවා ඔවුන් අතරින් කාෂ්ඨමුඛ නම් වූ ඒ සර්ප කුලයෙන් දෂ්ට කරාම සියලු ශරීරය වියලි දර කැවැල්ලක්, වියලි කාෂ්ඨකයක් වගේ වෙනවා, තද වෙනවා. සන්ධි තියෙන තැන්වල මහත් වූ නැත්නම් අදිමාත්‍ර වූ යකඩවුල් ඇනලා වගේ හොලවන්න බැරි වෙනවා. මේ සම්බන්ධයෙන් අපේ දැනුම අල්ප නිසා මේ මම හිතුවා මේ සම්බන්ධයෙන් තියෙන යම් රූප රාමකීපයක් පෙන්වන්න. මේ තියෙන්නේ සර්පෙක් දෂ්ට කළා මේ පාදයකට වෙලා තියෙන දේ. මෙවැනි දෂ්ට කිරීම ලෝකයේ දැනට දකින්න ලැබෙනවා. නමුත් මේ භාගතුන් වහන්සේ කියපු සියලුම දෂ්ට කිරීම දකින්න ලැබෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ විදියට නිරෝගී පාදයක් තිබ්බ කුඩා දැරිවියක් සර්ප විෂ නිසා මෙන්න මෙවැනි දර කැබැල්ලක් තත්ත්වයට තමන්ගේ පාද වෙනස් වෙන තරම්ම සංසාරයේ භයානක අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා. මේ තියෙන්නේ මේ සර්පවිෂ නිසා කුණු වෙලා ගිය ඇඟිල්ලක්. ඉතින් මේක මේ පිටකේ තියෙන තරම්ම සමාන නැති වුණත් යම් ආකාරයකින් යම් සමානකමක් තියෙන නිසා මම රූපරාම ගොනු කළා. මොකද මේ තියෙන්නේ කැපිලා කැපිලා ගිය අවස්ථාවක් විස නිසා. සත්තමුක කියලා කියන්නේ මෙවැනි විස වෙන්නේ නැති. මොකද ආයුධයකින් කැපුවා වගේ කැපිලා ගියා කියලා අවස්ථාවල් මේව ගන්න පුළුවන්. මේ සර්පවිෂ සම්බන්ධයෙන් තියෙන තැන්වලින් සර්පවිෂෙන් නැති වෙන බලපෑම් කියලා කියවුවාම මේ effects of snake venom කියලා කියවුවාම එනවා. එතකොට මෙතන තියෙන්නේත් ඒ වගේ මේ කට්ටමුක කියන සර්ප වර්ගයෙන් දෂ්ට කරාම වියලි කාෂ්ඨකයක් වගේ එනවා, වියලි කෝටු කැල්ලක් වගේ එනවා. එතකොට පූතිමුක කියන කුණු වෙන ස්වභාවයේ මුවක් සහිත දෂ්ට කිරීම වලදී මේ ඉදිලා කුණු වෙච්ච වරක මදුලක් වගේ මේ සැරව ගලන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පෙරණයකින් වතුර වැක්කිරෙනවා වගේ මේ ද්‍රව ගලන්න පටන් ගන්නවා කියලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අර අපි බලපු රූප රාමු ඊට යම් ආකාරයක සමාන නිසා ඒකාන්තයෙන්ම සමානයි කියලා මං කියන්නේ නැහැ. මගේ මේ උත්සාහයක් විතරයි මේ තාත්විකව මේක අවබෝධ කරගන්න. තමන්ටත් පුළුවන් වෙයි ඊට වඩා හොඳ රූප රාමු හොයාගන්න. අග්ගිමුඛ කියලා කියන්නේ එවැනි සර්පෙක් දෂ්ට කරාම සියලු ශරීරය දැවිලා අලු මිටක් වගේ, එහෙම නැත්නම් දහය මිටක් වගේ, දහය මිටක් කොයිතරම් හයියෙන් ගුලි කරා එක පාට විසිරෙන ඒ වගේ ශරීරය විසිරීලා යනවා. දැන් අපේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සූත්‍රයක් තියෙනවා ඒ සම්බන්ධයෙන්. සැරියුත් හාමුදුරන්ගේ මල්ලි කියන්නේ සහෝදරයා, ඒ සැරියුත් හාමුදුරන්ගේ සහෝදර 80 මහ ශ්‍රාවකයන් වහන්සේ උපසේන මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ මෙන්න මේ වගේ අග්ගිමුඛ කියන සර්පෙක් ස්පර්ශ වීමෙන්. අපි ඉදිරියට එනවා මේ ස්පර්ශ වීම කියන කාරණාවට. මේ උපසේන කියන මහරහතන් වහන්සේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේගේ ඇඟට එක්තරා ගල්ලෙනක සරුත් හාමුදුරුවෝ සහ බොහෝ භික්ෂුන් වහන්සේලා සමග වැඩ ඉඳද්දී සර්ප පැටවු දෙන්නේ, කියන්නේ අව උග්‍ර විෂ තියෙන සර්ප පැටවු දෙන්නේ සෙල්ලම් කරනවා පර්වතයේ උඩ ලෙනේ. ඒ දෙදෙනාට ඒ ක්‍රීඩා කිරීම අතරතුර උපසේන මහරතන් වහන්සේගේ උරිසට වැටෙනවා. දෂ්ට කරන්න ඕනේ නැහැ ඒ සර්පයෝ. ස්පර්ශ කිරීමෙන් විස ලැබෙන විස දුවන සර්ප විශේෂයක්. එනිසා උපසේන මහරතන් වහන්සේ ආවර්ජනය කළ බලනවා, කාලයක් නැහැ. ඉතා සුළු මොහොතකදී මුළු ශරීරයම කුඩු වෙලා විසි වෙනවා. එනිසා එළෙන අපිරිසිදු වෙනවා. එනිසා උපසේන මහරතන් වහන්සේ අදිෂ්ඨාන බලයකින් නවත්තනවායි තාවකාලිකව. නවත්තලා කියනවා, එන්න ඇවත්නි මේ කය, මගේ මේ කය ඇඳක තියලා එළියට අරන් යන්න. මේ කය මෙතන විසිරිලා පුපුරලා විසි වෙන්න කලින් කියලා කියනවා. හරියට දහයිය මිටියක් වගේ විසිරෙන්න කලින් අරන් යන්න කියලා කියනවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මේ පිළිගන් පාණ්ඩ හදන වෙලාව නිසා තමන්ගේ මල්ලිගෙන් අහනවා, මල්ලි කියලා කතා කරන්නේ නැහැ, ඇවත්නි කියලා කතා කරන්නේ. ඇවත්නි තිංවත් උපසේනයන් වහන්සේ කියනවා මගේ මේ කය ඇඳක තියලා එළියට අරන් යන්න, තව මොහොතකින් මේ ලෙන පුරා විසිරෙන්න කලින්, කුඩු වෙලා විසිරෙන්න කලින්. එහෙම කියනවා. නමුත් කිසිම ඉන්ද්‍රියක බලවීමක්වත් තැතිගැනීමක්වත් පේන්නේ නැහැ. කියන්නේ මරණය හමුවේ කිසිම තැතිගැනීමක් නැහැ කියලා කියනවා. එතකොට උපසේන මහරහතන් වහන්සේ කියනවා මේ දුතංග සියල්ලම දරන මහා උත්කෘෂ්ඨ දුතංගධාරී මහරහතන් වහන්සේ නමක්. උපසේන මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ කියන්නේ කවදාක්වත් නිදාගන්නේ නැති සම්පූර්ණයෙන්ම ආරණ්‍ය වාසී අනුපිළිවෙලින් පිළිසිගා වඩින දවසට එක වෙලක් වළඳන ආදී සියලු දුතංග දරනවා. විශේෂ මහරහතන් වහන්සේ නමක්. ඉතින් අසුමා ශ්‍රාවකයන් වහන්සේ නමක් විශේෂයෙන්. එතකොට සරියුත් සාමුදුරන්ට මෙහෙම කියනවා, ප්‍රකාශයක් කරනවා, පින්වත් සාරිපුත්‍ය, මට මම මේ ඇහැ කියන්නේ මම, එහෙම නැත්නම් මේ ඇහැ මගේ කියලාවත් සිතවිල්ලක් තිබුණා නම් මේ කන මමමයි, මේ කන නැත්නම් මගේ තමයි මේ කන කියලා සිතවිල්ලක් තිබුණා නම් මේ නැහය කියන්නේ මම, එහෙම නැත්නම් නැහය මගේ කියලා සිතවිල්ලක් තිබුණා නම් මේ දිව කියන්නේ මම නැත්නම් මගේ ආත්මයනේ, දිව කියන්නේ මගේ දෙයක් කියලාවත් එහෙම සිතවිලි තිබුණා නම් මේ කය මගේ නැත්නම් මේ කය කියන්නේ මට කියලා අදහසක් තිබුණා නම් මේ මනස මගේ, එහෙම නැත්නම් මේ මනස කියන්නේ මට කියලා අදහසක් තිබුණා නම් එහෙමනම් මේ ඉන්ද්‍රියන් වල වෙනසක් වෙන්න තිබුණා, මම බය වෙලා වගේ ඉඳ තිබ්බා කියන එක. නමුත් මට එහෙම දෙයක් නැහැ. ඒ නිසා මට එවැනි සිතුවිල්ලක් නැති නිසා මේ ඉන්ද්‍රියන් හයටම මම කියලාවත් මගේ කියලාවත් මගේ ආත්මය කියලාවත් සිතුවිල්ලක් නැති නිසා කොහොමද මගේ වෙනසක් ඇති වෙන්නේ? නැති වෙන්නේ මගේ මොනවද කියන එක යන්නේ. ඒ වෙලාවේ සරියුත් හඳුරෝ කියනවා, ඒ එසේමයි ඇවැත්නි පින්වත් උපසේනය, දීර්ඝ කාලයක්ම මම කියන එකයි මගේ කියන මානය සහිත මේ අනුසය නුඹට තිබුණේ නැහැ. කියන්නේ නුඹ බොහෝ කල සිට රහත් වෙලා හිටියා කියලා අපි දන්නවා කියලා කියනවා. එනිසා උපසේනයන් වහන්සේට එහෙම මේ ඉන්ද්‍රියන් වල වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කාරණා විස්තර වශයෙන් කිව්වට පස්සේ ඒ උපසේනයන් වහන්සේගේ කය ඇඳක තබලා එළියට අරන් යනවා. අරන් ගිහලා තී භික්ෂුන් වහන්සේලා අයින් වෙනත් එක්කම උපසේනයන් වහන්සේගේ කය එතනම පුරලා විසිනවා. ඉතින් එහෙම පිළිනවන පාන රහතන් වහන්සේ කෙනෙක් ගැන අහලා තියෙනවද? ඒ විශේෂ අවස්ථාවක් මේ ශාසනය. මේ සංසාරයේ තියෙන භයානකම පෙන්නුම් කරන්න රහතන් වහන්සේලා තමන්ගේ සමහර කර්මවලට ඉඩ දීලා තියෙනවා. මේ පෙන්නුම් කරන්නේ රහත් වෙලා කර්මයෙන් ගැලවෙන්න අමාරුයි කියන කාරණාව. මේ තියෙන්නේ උපසේන තෙරුන්ගේ කය ඇඳක නගා බැහැරට ගෙන ගිය එකල්ලි ආශ්මත් උපසේන තෙරුන්ගේ කය බොල් මිටක් මෙන් එතනම විසිරී ගිය කියන කාරණාව. මේ කාරණාව මම පෙන්නුවේ මේ අපි අද විද්‍යාව බොහෝ සෙයින්ම දිනුයි කියලා හිතුවට මේ සියලු සත්වයෝ පිළිබඳ අපි දන්නේ නැහැ. ඉතින් මේ ලෝකේ ඉන්න පුළුවන් සර්ප වර්ග ගැන අපි දන්නේ නැහැ. මහා මානසික ශක්තියක් තියෙන ඉරිදිමත් ඍෂිවරු ප්‍රකාශ කරලා තියෙන ක්‍රමවේදයන් යටතේ ඒ තියෙන දැනුමවත් අපිට නැහැ. ඉතින් භාගතුන් වහන්සේගේ තියෙන සරණතා ඥාණයෙන් භාගතුන් වහන්සේ සමහර අවස්ථාවලදී ඒ කාලේ තිබ්බ ශිල්ප ශාස්ත්‍රවල යම් යම් කොටස් මේ ත්‍රිපිටක කතාවල සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන මේ අග්ගිමුඛ කියන සර්ප වර්ගය මෙතන නම් තියෙන්නේ දෂ්ට කරන ක්‍රමය ගැන. නමුත් උපසේන හාමුදුරුවන්ගේ ඒ විශේෂ පිරිනිවන් පෑමට හේතු වෙන ක්‍රමය අපිට මේ සූත්‍ර අවසානයේදී දැනගන්න පුළුවන් වෙයි. මේ වර්ග කිරීම අවසානයේ දැනගන්න පුළුවන් වෙයි. අග්ගිමුඛ කියලා කියන්නේ අන්නේ වගේ දෂ්ට කරාම කෑලි වලට කැඩිලා විසිරෙනවා කියන එකයි. සත්තමුඛ කියලා කියන්නේ ආයුධ කියන එක තමයි සත්ත කියලා කියන්නේ. ඒ දෂ්ට කරපු පුද්ගලයාගේ පැතිරෙනවා නම් යම් ප්‍රමාණයක් විස ඒ ශාරීරිය පුරාම ආයුධ වලින් කෙටුවා වගේ, කැපුවා වගේ බිඳිලා බිඳිලා යනවා. මේ කියන්නේ අකුණක් ගැහුවා වගේ වලක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් හන්දියක් හාරලා අරන් දැම්මා වගේ වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ මූලික වශයෙන් ක්‍රම හතරක් තියෙනවා. කට්ටමුක, පූතිමුක, අග්ගිමුක, සත්තමුක කියලා. මෙන්න මේ ප්‍රධාන හතර නැවත බෙදෙනවා තව කෙනෙකුට විස යවන ක්‍රමයේ අනුව. ඒකේ පළවෙනි ක්‍රමය තමයි දෂ්ඨ විස කියලා කියන්නේ අපි දන්න ක්‍රමය. දෂ්ඨ කරලා විස දත ඇතුලෙන් අනික් සත්‍යාගේ ඇඟ ඇතුළට යවන කිය. දිඨ විස කියලා කියන්නේ ඇහෙන් බලලා විස යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක බොහෝ සෙයින්ම දිව්‍යනාගයන්ට තියෙන්නේ. ඒ පිළිබඳව බුහුරිදත්ත ජාතකයේ වගේ ජාතකවල කියලා තියෙනවා. ඒ මොකද මේ බුහුරිදත්ත ජාතකයේදී එක්තරා රාජකුමාරයෙක් රාජ්‍ය අතහැරලා රාජ්‍ය අභිෂේක කරන්න කලින් වනගත වෙනවා. වනගත වුණාම ඒ රාජකුමාරයාත් එක්ක ඉන්නේ නාගලෝකයෙන් කලකිරිලා නාගලෝකයෙන් ඇවිල්ලා මනුස්ස ලෝකේ වාසය කරන්න තනියම යෙදුන නාග ස්ත්‍රියක්, නාග කාන්තාවක්. ඉතින් ඒ කාන්තාවත් එක්ක ඉඳලා යම් කාලයක් විවාහ වෙලා හිටියාම පිය රජුරෝ මරණයට පත්වීම නිසා නැවත ඇවිල්ලා රාජ්‍ය භාර ගන්න කියලා කියනවා. එහෙම භාර ගන්න කිව්වහම රජුරෝ කියනවා, එහෙනම් නුඹත් එන්න මනුෂ්‍ය නගරයට, එන්න නගරයට ඇවිල්ලා මාත් එක්ක මේ මාලිගාවේ ඉන්න කියලා. එතකොට මේ නාග කාන්තාව ප්‍රතික්ෂේප කරනවා ඒ කාරණාව. මොකද නුඹ රජෙක් වුණාම තව භාර්යාවෝ, තව බිසෝරු ලැබෙනවා, ඉන්න සිද්ධ වෙනවා. එතකොට තමන්ට සමාන භාර්යාවක් සිටීම ස්ත්‍රියකට තියෙන ද්වේෂය ඇති වෙන පළවෙනි කාරණාව. සපත්නි රෝෂය කියලා එකට කියන්නේ සමාන පතිනියක නිසා තියෙන ද්වේෂය. ඉතින් මට කේන්ති ගිහිල්ලා බැරි වෙලාවක් මම කේන්ති ගිහිල්ලා කාදිය හරි බැලුවොත් එහෙම ඇය ඒ වෙලාවම කුඩු වෙලා විසි වෙනවා. ඒ නිසා මම මනුෂ්‍යපතේට එන්නේ නැහැ කියලා එතන ප්‍රකාශයක් කරනවා. ඒක තමයි මේ දිඨ විස කියලා කියන්නේ. එතකොට පුට්ඨ විස කියලා කියන්නේ ස්පර්ශ කිරීම නිසා පැතිරෙන විස. උපසේන හාමුදුරුවන්ගේ පැතිරීම වගේ ස්පර්ශ වීම සමගම පහන් වැටියකට තෙල් පොඟනවා වගේ කියලා ඒ අටකතා කියලා තියෙනවා. උරහිසට වැටුණ නිසා මුළු ශරීරය පුරාම සුළු මොහොතකින් අර පහන් වැටියකට තෙල් පැගෙනවා වගේ ශරීරය පුරාම පැතිරුණා කියලා ඒ විස. ඒ සර්පයා දෂ්ට කිරීම අවශ්‍ය නැහැ. ස්පර්ශ වුණාම මුළු ඇඟ පුරාම පැතිරෙන සුළු මොහොතකින්. ඒක තමයි පුට්ඨ විස. කියන්නේ ස්පර්ශ කිරීමෙන් විස ලැබීම කියන ක්‍රමය. වාත විස කියලා කියන්නේ යම් දුරක ඉඳලා විස යවන ක්‍රමයක් තියෙනවා. සමහර සර්පයෝ නම් මේ විස විදිනවා ඈතට. ඒ යම් ක්‍රමයකින් ඈත ඉඳලා විස එවන ක්‍රමයක් තියෙන එක තමයි වාත විස කියලා කියන්නේ. ඒ වෙනම සමහරලාට දැනගන්න පුළුවන් වෙයි විස විදින සර්පයෝ නම් රූප රාම තියෙනවා බලාගන්න. ඉතින් ඒ වගේ මේ මුලින් කියපු කාෂ්ඨමුක, පූතිමුක ආදී ප්‍රභේද හතර නැවත ප්‍රභේද 16ක් බවට පත් වෙනවා මේ හතරකට බෙදීම නිසා. දෂ්ඨ කිරීම, දැකීම, ස්පර්ශ කිරීම, මේ වාතය හරහා යවීම කියන ක්‍රම හතරේ. මේ විදිහටම නැවත මේ 16 තවත් වර්ග කරන ක්‍රම හතරකට. එක ක්‍රමයක් තමයි ආගත විසෝ, නොඝෝර විසෝ කියන ක්‍රමය. ඒ කියන්නේ සීක්‍රෙන් පැතිරෙනවා, නමුත් දරුණු විසක් නැහැ කියන එකයි. තව ක්‍රමයක් තියෙනවා ඝෝර විසයි, දරුණු විසයි, නමුත් සීක්‍රෙන් පැතිරෙන්නේ නැහැ. ඝෝර විසෝ, නොආගත විසෝ කියන ක්‍රමය. තව එකක් තියෙනවා තුන්වෙනි ක්‍රමය, සීක්‍රෙන් උත්පැතිරෙනවා දරුණු විසක්. ඒ අංග දෙකම තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා සීග්‍රෙන් පැතිරෙන්නේ නැත්නම් දරුණු විසකුත් නෙමෙයි කියලා. ඉතින් එහිදී මේ අවුලන ලද ගිනි පෙනෙල්ලක් වගේ, එහෙම නැත්නම් උළුවත්තක් වගේ සීග්‍රෙන් පැතිරිලා යනවා. දැන් උළුවත්තකට ගිනි අවුලනකොට වැඩි වෙලා බලන් ඉන්න ඕනේ නැහැ. මුළු උළුවත්තම අවුල ගන්න පුළුවන්. අන්න ඒ වගේ සීග්‍රෙන් ඇස් දක්වා, පිට දක්වා සීග්‍රෙන් ගිහිල්ලා හිස දක්වා පැතිරෙනවා නම් ඒ විස ලැබිච්ච ගමන් කියන දෂ්ඨ කිරීමෙන් හෝ යම් ක්‍රමයකින් ඒකට කියනවා ආගත විස කියලා. ඒ කියන්නේ සීග්‍රෙන් පැතිරෙන. නමුත් මේ මැණික් තියෙන, මැණික් ආරක්ෂා කරන සර්පය වගේ සර්පයන්ගේ විශේෂය ඒ වගේ කියලා කියන නමුත් දරුණු විසක් නැහැ. ඒ කියන්නේ මෙතන කියලා තියෙනවා මේ මන්ත්‍රයක් ජප කරලා කනට පිම්බහම පොල්ලකින් ගැහුවා වගේ එවෙලෙම බහැලා විස ඒ දෂ්ට කරපු තැනට විතරක් විස එකතු වෙලා නවතිනවා කියලා. ඒතර එතෙන්ට බෙහෙත් කරන්නේ තුල් ශරීරෙ බෙහෙත් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ විස නැවැත්වීමේ මේ පාරම්පරික බෙහෙත් ක්‍රමය තාමත් මේ ලංකාවේ තියෙනවා සමහර දියුණු වෛද්‍යවරු ළඟ. මේවා මේ ඒ කාලේ ඉඳලම ඍෂිවරුන්ගෙන් පැවතිච්ච ක්‍රමවේද. අපේ සමහර ජාතකවලත් මේ මන්ත්‍ර කියලා සර්පයාව ගෙන්නලා මහ බෝසත්යන් වහන්සේ ඒ සර්පයා ලවා විස අද්දන්න තරම් දක්ෂය හිටියා කියන එක අපේ ජාතක පොතේ තියෙනවා. ජාතක ලංකාවේ එහෙම දක්ෂයෝ ඉන්නවා. බෞලව දැනගන්න නැති වුණාට ඕනකමක් තියෙන කෙනෙකුට වාගන්න ඉන්නවා. මේ ක්‍රමය තමයි ආගත විස නොගෝර විස කියලා කියන්නේ. ඒ කියන්නේ සීග්‍රයෙන් පැතිරෙනවා නමුත් දරුණු විසක් නෙමෙයි ඉක්මනට සනීප කරන්න පුළුවන්. සමහර කෙනෙක් සමහර සර්පයෙක්ගේ විස සීග්‍රයෙන් පැතිරෙන්නේ නැහැ. මේ වතුරේ ඉන්න සර්පයෝ වගේ කියලා තියෙනවා. නමුත් සීග්‍රයෙන් පැතිරුණ නැති වුණාට දරුණු විසක් තියෙනවා අවුරුදු 12ක් වගේ කාලයකට පසුව වුණත් නැවත ගෙඩි එන්න පුළුවන් පිළිකා දෙන්න පුළුවන්. ඒ වගේ මේ ගෙඩි පිළිකා ආදී වශයෙන් පේන්න පටන් ගන්නවා ඇඟ ඇතුලේ විස තියෙනවා. ඒ මන්ත්‍ර පරිවර්තනයෙන්වත් සීග්‍රයෙන් විස බස්සන්න බෑ කියලා කියනවා. හිමින් හිත විස පැතිරෙන්නේ නමුත් සීග්‍රයෙන් බස්සන්න බෑ. මේකට කියනවා ඝෝර විස නෝ ආගත විස කියලා. මේ දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි තාම පිරිසිදු ජීවිත ගත කරන සර්පය වර්ගයක් ඉන්නවා. අපේ ජාතක පොත්වල එන මේ සිල් රකින්න සර්පය වගේ ඒ සර්පෙක් දෂ්ට කරොත් නම් සීග්‍රයෙන් උත්පැතිරෙනවා දරුණු විසක් තියෙන්නේ කියලා කියලා තියෙනවා. ඉතින් මේ අනේලක කියන නම කිව්වහම මේ පිරිසිදුයි කියන තේරුමක් තියෙනවා, කන් ඇහෙනවා කියන තේරුමක් තියෙනවා. මොකද සෑම සර්පයෙකුටම කන් ඇහෙන ස්වභාවයක් නැහැ මං හිතන්නේ විදියට. නමුත් මේ අනේලක කියන එකේ ගොළු නොවූ බිහිරි නොවූ කියන අදහස් තියෙනවා. ඒ සර්පයෝ අංග දෙකෙන්ම සම්පූර්ණයි, සීග්‍රයෙන් පැතිරෙනවා, ඊට අමතරව දරුණු විසක් තියෙනවා. ඉතින් සමහර සර්පයෝ ඉන්නවා සීග්‍රයෙන් පැතිරෙන්නේ නැත්නම් දරුණු විසකුත් නැහැ කියලා ඔය මාපිලුන් වගේ සර්පයෝ ගැන කියලා තියෙනවා. මේක කියලා තියෙන්නේ එවනම් හරියටම ගලපන්න අමාරුයි. නීල සර්පයෝ සහ දමනි සර්පයෝ කියලා තියෙනවා. මෙන්න මේ ක්‍රම හතරට නැවත බෙදුනහම 64කට බෙදෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් අපේ සංයුතනිකායේ නාග සංයුත්තේ තියෙනවා සර්පයෝ බිත්තර වලින් ඉපදෙන අණ්ඩජ, මෞකුසින් බිහිවන ජලාභුජ, සංසේජජ, ඕපපාතික කියන ක්‍රම හතරටම නාගයෝ බිහි වෙනවා කියලා. ඉතින් නැවත මේ 64 ඒ ක්‍රම හතරට වර්ග කරාම 256ක් කියන ප්‍රභේද ලැබෙනවා කියලා තියෙනවා. තපන්නා සාධිකානි ද්වේස්ථානි කියලා කියන්නේ ඒ ගණන. නැවත ඒ 256 පොළවේ සහ ජලයේ ඉපදෙන සර්පය වශයෙන් වර්ග කරාම 512ක් වෙනවා කියලා කියලා තියෙනවා. ඒ අතරත් බලන්න අමාරු සර්පයෝ නැත්තම් බලන්න අප්‍රිය සර්පයෝ, බලන්න ප්‍රියමනාප සර්පයෝ කියලා සර්ප වර්ග දෙකකට නැවත ප්‍රභේදගත කරලා මේ සර්ප වර්ග 1024ක් දේශනා කළා තියෙනවා. මේ මෙන්න මේ විදියට ප්‍රධාන කුල වශයෙන් හතරයි. විරූපක්ඛ, ඒරාපත, චබ්බ්‍යාපුත්ත, කණ්හා ගෞතමක කියන හතර තමයි තියෙන්නේ. ඒක තමයි මේ භාගතුන් වහන්සේ කෙටියෙන් කියලා තියෙන්නේ කියලා එතන විස්තර වෙනවා. මෙන්න මේ විදියට භාගතුන් වහන්සේ දේශනා කරනවා. අනුජානාමි භික්කවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුම්. භාගතුන් වහන්සේ අවසර දෙනවා මෛත්‍රිය පතුරවන්න මේ සර්ප රාජ කුල හතරට. අත්තගුත්තියා තමන්ගේ ආරක්ෂිත බව පිණිස, අත්තරක්ඛාය දැන් සිංහලේ තියෙන වචන කීපයයි එහිඳ මේ වචන තුනම එකයි කියලා තමයි කියන්නේ. ගුත්තියා කියන්නේත්, රක්ඛාය කියන්නේත්, පරිත්ත කියලා කියන්නේත් තුනම ආරක්ෂාවට කියලා කියන්නේ. නමුත් ඒක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ තමන් රැකිලා ඉන්නවට තමයි ගුත්ති කියලා කියන්නේ. තමන්ගේ වටේට ආරක්ෂාවට බලයක් සහිතයි කියන එක තමයි රක්ෂා කියලා කියන්නේ. පරිත්ත කියලා කියන්නේ තමන් මේ සියල්ලංගේම බේරෙන්න දරණ උපක්‍රමයක් හැටියට. කුවදොරෙන් බේරෙන්න දරණ උපක්‍රමයක් හැටියට මේ තුනේම මේ සිංහල ශබ්දකෝෂයක් අරන් බැලුවොත් නම් එකම තේරුම නැත්නම් ඉංග්‍රීසි ශබ්දකෝෂයක් අරන් බැලුවොත් එකම තේරුම වගේ තියෙන්නේ. නමුත් එහි වෙනසක් තියෙනවා. සුළු වෙනසක් එක ළඟින් යන වෙනසක් තියෙන්නේ. ඉතින් තමන්ගේ හැම අතින්ම ආරක්ෂාවට කියලා පොදුවේ කියන්න පුළුවන්. මෙන්න මේ සර්පරාජ කුල වලට මෛත්‍රී පතුරවන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ මෙතන ඉඳලා මේ තියෙන්නේ මේ පිරිතේ කොටස. තමන්ගේ ආරක්ෂාවට, තමන්ගේ ආරක්ෂාවට, තමන්ගේ රැකවරණයට කවුරු හරි කැමති නම් මෙන්න මෙතන ඉඳලා ඒ භාගතුන් වහන්සේ දේශනා කර ප්‍රමාණය කටපාඩමින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒ සත්‍යයන්ගෙන් ගැලවෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ පින්වතුනි මෛත්‍රී භාවනාව කරන්න මෛත්‍රී ධානයේ නැති පුද්ගලයෙකුට පවා පිරිතෙන් රැකවරණයක් ලැබෙන විදිහට තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් මෛත්‍රිය හරියටම පතුරවලා තිබ්බොත් කිසිම ආකාරයකින් කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි මේ පිරිතෙන් ආරක්ෂා කරන්නේ මෙතන දේශනා කරලා තියෙන දෂ්ඨ කිරීමක් නිසා මේ පිරිත දේශනා කරේ දෂ්ඨ කිරීම කියන කොටසටයි කියලා භාගතුන් වහන්සේ එතන පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව කරනවා නම් හරියට මේ තියෙන විදිහට විශාල ප්‍රයෝජනයක් ලබන්න පුළුවන්. පිරිතටත් වඩා ප්‍රයෝජනයක්. මොකද පිරිතේ තියෙන්නේ වචන ශක්තිය, භාගතුන් වහන්සේගේ සත්‍ය වචනේ ශක්තිය තියෙන්නේ. ඒක ලෝකේ තියෙන මේ ශබ්ද ශක්තිය අනුව භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේවා හරියටම ශබ්ද කරලා කියන්න ඕන. මේ තියෙන්නේ මේ පිරිත විරූපක්ඛේහි මේ මෙත්තං. මෙත්තං ඒරා පතේහි මේ විරූපාක්ෂ කියන මේ සර්පරාජ කුලයට මම මෛත්‍රිය කරමි. මම ඒරා පත නමු සර්පරාජ කුලයට මෛත්‍රී කරමි. චබ්බ්‍යා පුත්තේහි මේ මෙත්තං. මෙත්තං කන්හා ගෝතම කේහිච. චබ්බ්‍යාපුත්ත නම් වූ සර්පරාජ කුලයට මම මෛත්‍රී කරමි. කන්හා ගෝතමක නම් වූ සර්පරාජ කුලයට මම මෛත්‍රී කරමි කියන එක තමයි මේ පළවෙනි ගාථාවෙන් කියන්නේ. ඉන්පසුව මේ සියලු සත්‍යයන්ට මේ විදිහට පද හතරකින් මෛත්‍රී කරනවා. පා අනුව පාද ගණන අනුව අපාද කේහි මේ මෙත්තං. පාද නැති සත්‍යයන්ට මම මෛත්‍රී කරමි. මෙත්තං දිපාදකේහි මේ. දෙපා ඇති සත්‍යයන්ට මම මෛත්‍රී කරමි. චතුප්පදේහි මේ මෙත්තං. සිව්පා ඇති සතුන්ට මම මෛත්‍රී කරමි. මෙත්තං බහුප්පදේහි මේ. බොහෝපා ඇති සත්‍යයන්ට මම මෛත්‍රී කරමි. මාමං අපාදකෝ හිංසි. මාමං හිංසි දිපාදකෝ. පාද නැති සත්වයෝ මට හිංසා නොකරත්වා. දෙපා ඇති සත්වයෝ මට හිංසා නොකරත්වා. මාමං චතුප්පදෝ හිංසි. මාමං හිංසි බහුප්පදෝ. පාද හතර නැත්නම් සිව්පා ඇති සතුන් මට හිංසා නොකරත්වා. බොහෝපා ඇති සතුන් මට හිංසා නොකරත්වා කියන කොටසම ඒ ගාථාවෙන් කියවෙන්නේ. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා. සියලු සත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු ඉපදුන සතුන් සර්ව සම්පූර්ණේම. සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාප මාගමා. සියල්ලෝ යහපත් අරමුණු දකිත්වා කිසිවෙක් පවකට නොපැමිණේවා. ඒ කියන්නේ ද්වේෂ සිත් කාටවත් ඇති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ බය සිතක්වත්, තරහ සිතක්වත්, අකමැති සිතක්වත් කිසිම සත්‍යයකට ඇති නොවේවා. ඒක තමයි භද්‍ර කියලා කියන්නේ. භද්‍ර කියලා කියන්නේ හැම පැත්තෙම හොඳයි කියන එක. සබ්බේ භද්‍රානි භද්‍රානි පස්සන්තු. සියල්ලෝම යහපත් වූ අරමුණු දකිත්වා කියන එකයි. අරමුණු ඇති සත්‍යව වෙත්වා කියන එකයි. කිසිවෙකු පෞකාර සිතවිල්ලක් ඇති කර නොගනිත්වා. ඒක තමයි මාකංචි පාප මාගම. ඉන්පසුව මේ ආකාරයට මෛත්‍රී කරලා සත්ක්‍රියාවක් කරනවා. අප්පමානෝ බුද්ධෝ භාගතුන් වහන්සේගේ ප්‍රමාණයක් නෑ, ගුණ ප්‍රමාණයක් නෑ. අප්‍රමාණෝ ධම්මෝ, ධර්මය ධර්ම රත්නය අප්‍රමාණයි. අප්‍රමාණෝ සංඝෝ, සංඝ රත්නය අප්‍රමාණයි. ප්‍රමාණවන්තානි සිරින්සපානි, තිරිසන් සතුන් ප්‍රමාණ කරන්න පුළුවන්. එනිසා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනගේ අප්‍රමාණ වූ බලයෙන් ප්‍රමාණාත්මක ශක්තියක් තියෙන සත්‍යයන්ගේ බලපෑම නැති වේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. ඒක සත්‍ය ක්‍රියාවක් කියන්න පුළුවන්, අදිෂ්ඨානයක් කියන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ගාථාව තියෙන්නේ. අහි විච්චිකා සතපදී, අහි කියලා කියන්නේ සර්පය කියන එකයි, විච්චිකා කියලා කියන්නේ ගෝනුස්, සතපදී කියලා කියන්නේ පත්තෑය, ගරුඩන්ට පත්තෑන් කියන සතපදී කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් ඒ නමමයි කියන්නේ සෙන්ටිපේඩ් කියලා කියන්නේ සියක් පා ඇත්ත වුණ කියලා තමයි කියන්නේ. උන්නා නාබි, ඉතනයි පරි වැරද්දක් තියෙන, උන්හා නාබි වෙන්න ඕනේ. උන්හා නාබි මේ උන්හා, උන්නා නාබි කියලා කියන්නේ ලොම් සහිත, නාභියක් සහිත සත්වයෝ. ඒ කියන්නේ දී මකුළු වගේ විස සහිත සතුන්. සරබූ, සරබූ කියලා කියන්නේ හිකනලු, බොහෝ සෙයින්ම විස සහිත හූනන්ගේ ස්වභාවයට තමයි සරබූ කියලා කියන්නේ, හිකනලු. මූසිකා කියලා කියන්නේ මීයෝ. මේ විදිහට මේ විස සහිත සත්වයන්ට ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරලා ප්‍රකාශයක් කරනවා, කතාමේ රක්ෂා, මම විසින් ආරක්ෂාව කරන ලදී. කතාමේ පරිත්තා, මම මේ පිරිත කරන ලදී. පටික්කමන්තු භූතානි, පිට වේවා සත්වෙයිනි, ඉවත් වේවා කියලා ප්‍රකාශයක් කරනවා. කරලා නමස්කාර කරනවා භාගතුන් වහන්සේටයි, සත් සම්බුදුරජාණන් වහන්සේලාටයි. සෝහං නමෝ භගවතෝ, නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං ති කියලා පිරිත කියද්දි ඒ ඉති කියන පදේ කියන්නේ නැහැ, තමන්ගේ ආරක්ෂාව කියද්දි නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං කියලා නවත්තනවා. මෙන්න මේ විදිහට මේ මෛත්‍රිය සම්බන්ධයෙන්ම භාගතුන් වහන්සේ දේශනා කරපු මේ අහි සූත්‍රය නැත්නම් මෙත්ත සූත්‍රය විශේෂ බලයක් සහිතයි. මේ සියලු පිරිත් තමන්ට එළමෙන වදුරු නැති කර ගැනීම සඳහා මේ පිරිත කටපාඩම් කරගෙන භවිතා කරන්න පුළුවන්. තමන් බොහෝ වාරයක් කටපාඩම් කරලා සජ්ජානා කිරීමෙන් ඉතාම හොඳින් උච්චාරණය කිරීම, තමන්ට ඒ වචනය ප්‍රකාශ කිරීමේදී තේරුම මතක් වීම ආදී ගුණාංග තමන් තුළ ඇති කරගන්න පුළුවන්. ඒ අනුව විශේෂ ප්‍රතිඵල ලබන්න පුළුවන් නියමාකාරයෙන්. මොකද පිරිතක් කියද්දී පළවෙනි කාරණාව කියන පුද්ගල සිල්වතෙක් වෙන්න ඕන. ඒ පිරිත කියන කාරණාව සම්බන්ධ පුද්ගලයා සිල්වතෙක් නම් අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඒ දෙදෙනාටම ඒ සම්බන්ධ සද්ධාවක් තියෙන ඕනේ, මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා. ඊට අමතරව නිවැරදිව උච්චාරණය කරන්න ඕන. ඊටත් අමතරව වචනය කියද්දී තමන්ට තේරුම් මතක් වෙනවා කියන්නේ චේතනා ශක්තියත් එක්ක වෙනවා කියන එක. එතකොට මේ සියලු අංග එක්ක වුණොත් පිරිත මහා බලවත්. එහෙම නැත්නම් දන්නෙත් නැතුව, තේරුම දන්නෙත් නැතුව, අද බොහෝ දෙනෙක් කියනා වගේ හරියට ශබ්ද කරන්නෙත් නැතුව කියනකොට අපිට ඒත් ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලයක් නැති වෙන්නේ නැහැ. නමුත් අර මහා ප්‍රතිඵලය හම්බෙන්නේ නැහැ කියන කාරණාව විතරයි වෙනස තියෙන්නේ. මොනවද මේ සම්බන්ධයෙන් ගැටලු? දැන් මේ මෛත්‍රී භාවනාවේ එක්තරා පැත්තක් මේ තියෙනවා. අනිත් එක මේ සත්වයකට මෛත්‍රී කරද්දී මේ සර්පයා දැකීමෙන් ඇතිවෙන අකමැති සිතුවිලි අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මෛත්‍රී කියලා දෙයක් නැහැ, ද්වේෂය කියලා දෙයක් විතරයි තියෙන්නේ. දැක්ක ගමම අකමැති ඇති හිතනවා නම් ඒ කියන්නේ ඉතින් ද්වේෂසිත පහළ වෙයි. මේ කාරණාව සම්බන්ධයෙන් අර සිත වඩන්න පුළුවන් වුණා නම් කරුණා මෛත්‍රිය වඩන ක්‍රමයක් තියෙනවා. හිතලා බලන්න තමන් සර්පෙක් වුණොත් කොහොමද, මොන හරි අතින් අරන් බොන්න පුළුවන්ද, මොන හරි අතින් අරන් කන්න පුළුවන්ද? බෑ, සෑහෙන දුවකට පත් වෙනවා. එතකොට අත්පය හතරම නැති වෙනවා, කිසිම අවයවයක් නැති වෙනවා කියන කාරණාව ඉතාම සංවේගජනකයි. අපි මේ නුහුරු බව නිසා, නුපුරුදු බව නිසා, මෛත්‍රී කරුණාව නැති නිසා ද්වේෂය උපදවගත්තට මේ සර්පේ කියන ඒ සත්ව විශේෂයේ සවිමත්ම තියෙන්නේ බොහෝ විට දත් විතරයි. අනික හැමතැනම ඉතාම පහසුවෙන් තුවාල වෙනවා. ඒකනේ මිනිස්සු හරි දක්ෂ වැඩක් කරන්නේ, සර්පේ දැක්කහම මරලා තමයි නවත්තන්නේ. ඉතින් හරි ලේසි, මොනවාරි අතට අහුවෙන එකකින් කොහෙට හරි ගහන්න තියෙන්නේ. ඒ ගැහුව ගමන්ම එතන බිඳෙනවා. එතනින් එහාට ඇවිදින්න බැරි වෙනවා. ඒ මොකද? ඇඟ හයිය නැති නිසා. සමහරලාට තිඹුරු වගේ සත්වයන්ගේ නම් තව හයිය දැන් තියෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සර්පෙගේ දත් විතරයි හයි. අනික කාරණාව දැන් ඔය සිල් රකින්නවා කියන සර්පයන්ට පවා තියෙන දුකක් භාගතුන් වහන්සේ හම්බුණත් නිවන් දකින්න බෑ. දිව්‍ය නාගයෙකුටත් බෑ කියන එක තමයි මනුස්ස ලෝකේ ඉන්න බොහෝ නාගයන්ට මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියන එක කියවිලා තියෙනවා ඒරකපත්ත නාගරාජ කතා වස්තු ආදී. ඉතින් ඒ තැන්වලදී අවබෝධ වෙන්නේ ඉතින් කෙනෙකුට විය හැකි ඉතාම දුක්ඛිත තත්ත්වයක්. නමුත් අර කලින් කරලා තියෙන පින් නිසා සහ පියවියෙන් අනුන්ට කරදර කරන්න තිබ්බ කැමැත්ත කියන දෙක එක්කහුවෙලා තිරිසන් ආත්ම භාවයක් ලැබෙනවා. ඊට අමතරව ආයුධයක් ලැබෙනවා තමන්ගේ ද්වේෂය ප්‍රකාශ කරන්න පුළුවන් වෙන. කලින් කරලා තියෙන පින් වලට තමයි විස ලැබෙන්නේ. නමුත් සිල් නැති නිසා දෙවියෙක් වෙලා ඒ ආයුධය ලැබෙන්නේ නැහැ, නාගයෙක් වෙලා ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට මේ කර්ම මිශ්‍ර වෙලා තමයි අපිට මේ දේවල් මේ වගේ එකක් හම්බෙන්නේ. ඉතින් අපිත් අනන්ත වාර මේ වගේ සර්පය වෙලා ඉඳලා තියෙනවා. අපේ ඥාතීනු මේ වගේ වෙලා ඉඳලා තියෙනවා. අද කාලේ ඥාතීන්ට සලකනවා වගේ සංග්‍රහ කරන්න ඒ කාර්ය ලැබෙන්නේ. ඉතින් දිව්‍ය නාගයෙක් වුණාම නම් විශාල බලයක් ලැබෙනවා. නමුත් සාමාන්‍ය තිරිසන් නාගයෙක් වුණාම ඉතාම දුක්ඛිත තත්ත්වයක් තියෙන්නේ. එතකොට දැන් යම් ආකාරයකින් අපේ ඇඟේ ලෙඩ තියෙනවා නම්, අපේ ඇඟේ දුර්වලකමක් එනවා නම්, අපි මේ ඇඟේ මේ ජීවිතේ ජීවත් විය යුතු කාරණාව වගේම කාරණාවක් තමයි ණයෙක් වෙලා ඉපදුනහම මරණකම්ම ඒ ඇඟ පරිහරණය කරන්න ඕනේ. මිදෙන්න ක්‍රමයක් නැහැ. එතකොට තමන්ගේ සහ ඒ සර්පයාගේ සමාන බවක්, මිත්‍ර බවක්, දැන් මිත්‍රයෙක් කියලා කියන සමාන කෙනෙක්. උසස් කෙනෙකුත් නෙමෙයි, පහත් කෙනෙකුත් නෙමෙයි. ඉතින් මිත්‍රයෙක් දැක්කහම මට වෙලා තියෙන දේම වෙච්ච කෙනෙක් එනවා කියලා තමයි හිතෙන්නේ. එහෙම වෙන්නේ නේද? දැන් මිත්‍රයෝ එක්ක අපි එකට ඉගෙන ගන්නවා, එකට විභාග කරනවා. එකට සමත් වෙන්නේ, එකට අසමත් වෙන්නේ. එතකොට දැන් සමාන කෙනෙක් දැක්කහම සමාන හැඟීම් ඇති වෙනවා. ඒක තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දැන් මිත්‍රයෙක් දොරෙන් ඇතුළට එනකොට අප ඉන්න ස්ථානයට කාලෙකට පස්සේ දැක්කේ හොඳයි. මට වෙච්ච දේම වෙච්ච කෙනෙක් එනවා. නැත්නම් අපි සමාන පුද්ගලයෝ, අපි එකට හැදුනේ, එකට හිටියේ, එකට සෙල්ලම් කරේ කියලා හිතනවා වගේ එක වගේ ඇඟවල් අපිට තියෙන්නේ. එක වගේ කර්ම අපි කරලා තියෙන්නේ. පොඩි වෙනසයි මේ දවස්වල තියෙන්නේ කියලා. එහෙම හිතෙනවා නම් වෙන සත්වෙක් එක්ක ඒ සත්වයාට මෛත්‍රිය වඩන ලේසි. ඒක තමයි මේ චින්තාමය ප්‍රඥාව යම් ආකාරයකට වඩලා ඉන්නන භාවනාවට යන්න කලින්. අපි තුමු දැන් අපි මේ ධර්ම ශ්‍රවණය කරනවා. මෙතන ණයෙක් આવුත් මොකද වෙන්නේ? ඒ ණයව දැක්කම මොකද හිතෙන්නේ? මේ ණයත් අපි වගේම බණහන් ආව කියලා අපි හිතන්නේ නැහැ. සමහර විට ඒ ඉන්නේ බණහන් වෙන්න පුළුවන්. අපි විසල්මන් හිටියොත් පැත්තකටලා අහන් ඉඳලා ආයෙ ඇදිලා යන්නත් පුළුවන්. නමුත් අපි කලබල වුණොත් ඒ සතත් කලබල වෙනවා. මොකද අපේ ද්වේෂය ඒ සතාට දැනෙනවා. මොකද ද්වේෂය කියන එක අපි පුරුදු කරලා තියෙන්නේ. දැන් එහා පැත්තේ යම් කිසි දුරක වුණත් පිරිසක් හිටියොත් එම මේ පැත්තේ අපි හිතමු දැන් මේ පැත්තේ ඉන්නේ හොඳ තරුණ පිරිසක් කියලා. මේ පැත්තේ ඉන්න තනි කෙනෙකුට එක වචනයක් කියන්න පුළුවන්, ඒ ඔක්කොටම ජීන්දියක්. නමුත් මෙතන ඉඳන් එක වචනයක් කියන්න බෑ, සියල්ලන්ට මෛත්‍රිය වැඩේ. හොඳ තෝරගත්ත වචනයක් කිව්වොත් එම 100ක් හිටියත් 100ටම ජීන්දිය යනවා. මොකද කොයිතරම් පුරුදු වුණුවක් තියෙනවද ද්වේෂය පිළිබඳ. ඒ නිසා කවුරු හරි මේ අඳුරන්න ඕනේ නැහැ. දන්න කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඒ ඉඳන් ඉතා පහසුවෙන් අකුසලයට එනවා. අකුසලයට සමවදිනවා. මොකද පුරුදු පුහුණු බව නිසා. ඉතින් අපිට තියෙන්නේ දැන් මේකට විරුද්ධව ගමන් කරලා මේ කුසලයට පුරුදු පුහුණුවක් ඇති කරගන්න. එතකොට අකුසලේ දුරස් වෙනවා. දැන් සතුන් මරලා පුරුදු කෙනාට සතෙක් දැක්ක ගමන් මරන්න තමයි හිතෙන්නේ ඉස්සෙල්ලා. සතුන් මරණය නවත්තන පුද්ගලයාට මරණවා කියන එක අදහසක්වත් එන්නේ නැහැ. අවුරුදු ගානකදී ඔහුගේ හිත හැදෙනවා මරණවා කියන එක ඔහුගේ ලයිස්තුවේ නැහැ. සිතුවිල්ලකවා. ඒ මොකද කුසලයේ බලවත් කරලා තියෙන්නේ. සහජයෙන් උපන්න පුද්ගලයා නෙමෙයි මේ ඉන්නේ. සංසාරේ ඉදිරියට යන සංසාර චක්‍රයේ ඉපදිලා මැරෙන පුද්ගලයා නෙමෙයි ඉන්නේ. මේ සංසාර චක්‍රයේ අර සිඳින පුද්ගලෙක් ඉන්නේ. සංසාර චක්‍රය පවත්වන්නා වූ මේ නාභියේ ඉඳලා මේ පරිධියට දුවන දේවල් වල තමයි අර කියලා කියන්නේ. ඒ අර එකින් එක සිඳින්න ඕන. ඒ සිඳින ක්‍රමයක් තමයි මෛත්‍රී කියලා කියන්නේ. නමුත් මෛත්‍රී සැපයත් අල්ලගන්න ක්‍රමයක් තියෙනවා සංසාරෙ දික් වෙන්න. නමුත් එයින් මිදෙන හැටිත් බෞද්ධ වංශේ නැවත දේශනා කරනවා. හැබැයි වෙලා තියෙන්නේ මෛත්‍රිය කියන එක කුසසිතින් කරන්නේ. අනික් පංචකාමේ අකුසසිත වලින් කරන්නේ. එතකොට පංචකාමේ දවසක් යදුනා. දවසක් චිත්‍රපටි බැලුවා. දවසක් ක්‍රීඩාවක් බැලුවා. කියද්දි මුළු දවස පුරාම අකුසසිත විල් පහළ වෙයි. දවසක් මෛත්‍රිය වැඩුවා කිව්වම කුසසිත වලින් තමයි සසර දික් වෙන්නේ. ඒ නිසා සැපවත් සසර දික් වෙනවා මෛත්‍රී වඩන පුද්ගලයාට. ඒ පුද්ගලයාට තව වරප්‍රසාදයක් තියෙනවා. කැමති ඕනෑම වෙලාවක සසරින් මිදෙන්න තරම් පුණ්‍ය ශක්තියකුත් තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මා භික්කවේ පුඤ්ඤානම් භාවිත භික්ෂූනි පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපයට විශේෂ නමක්. ඒ උදාහරණය කියන්නේ මොකද්ද? භාගතුන් වහන්සේ බෝධිසත්ව කාලේ වර්ෂ 7ක් මෛත්‍රිය වඩලා මහා කල්ප 7ක් මහා බ්‍රහ්මයා වෙනවා එක දිගට. ලෝකේ විනාශ වෙනකොට ආවස්සර කියන දෙවන ධ්‍යාන භූමියේ ඉපදෙනවා. මහා කල්ප 7ක් මහා බ්‍රහ්මයා වෙනවා එක දිගට. ලෝකේ පහළ වෙනකොට පළවෙනි බ්‍රහ්මතලයේ රජු බවට පත් වෙනවා. එක දිගට මහා කල්ප 7ක් සුළු පොඩු කාලයක් නෙමෙයි. ඊට අමතරව ශක්‍ර දෙවියෝ නැත්නම් දිව්‍ය රාජ්‍යයන් හම්බෙච්ච වාර ගන්න කියන්න බෑ. සක්විති රජ වෙච්ච ගන්න කියන්න බෑ. ඉතින් අර ඒ වගේ සසර හිටියත් මෛත්‍රිය වඩන පුද්ගලයාට නරකක් වෙන්නේ නැහැ. ඒ වගේ පුණ්‍ය කර්ම කිරීම නිසා තමයි අන්තිම සසරින් එතර වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මේ මෛත්‍රිය වැඩීම සම්බන්ධයෙන් අපේ තියෙන මූලික සංකල්පවල දියුණුවක් ඇති කරගන්න ඕනේ. දැන් අපි මේ සාකච්ඡාවකදී අසා දැනගන්නා නුවණ, අසා ලබා ගන්නා නුවණට කියන සුතමය පඤ්ඤා. ඉන්පසු මේ සංකල්ප දියුණු කරගැනීමෙන් අපි ලබන ප්‍රඥාවට කියන චින්තාමය පඤ්ඤා කියලා. චින්තාමය ප්‍රඥාව කියලා. ඉන්පසු මේ භාගතුන් වහන්සේ කියන ආකාරයට අට ආකාරයකට Tamanට වඩා තව කෙනෙකුට අට ආකාරයකට වඩලා මෛත්‍රී ධානයේ සමවැදිලා ඉන්පසු නැවත නැවත මේ අට ආකාරය වෙන වෙන තනි තනි පුද්ගලයන්ට වඩලා වෙන වෙනම විවිධ පුද්ගලයන්ට මෛත්‍රිය වඩන්න පුරුදු වෙන එක තමයි භාවනාමය පඤ්ඤා කියලා කියන්නේ. ඉතින් මේ දේශනාවෙන් සම්පූර්ණ ප්‍රතිඵලය ලැබෙනවා නම් සම්පූර්ණ කොටසම කරන්න ඕනේ. කරන තරමට තමන්ට ප්‍රතිඵලය ලැබෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය වගේ නේද? පාසල් ගියාම ඉගෙන ගන්න තරමට කරන්න තියෙන රැකියාව පහසුයි. ටිකක් කළත් ඉතින් යම් පහසුවක් තියෙනවා නොකරනට වඩා. ඒ වගේ ආනිසංසයක් දකින්න පුළුවන්. හැබැයි ඉතින් සර්වසම්පූර්ණයෙන් මේ කියන දේවල් ලැබෙන්න නම් සම්පූර්ණයෙන්ම වඩන්න ඕනේ. ඒ නිසා තමන්ට සාපේක්ෂව තමන්ට අනුකූල විදිහට මේ කරුණු තමන්ට ගලප ගන්න. ඒ ගැලපීමත් විශේෂ චින්තාමය ප්‍රඥාව. ඒ සංකල්ප දිනු කර ගැනීම. මොන හරි ගැටලු තියෙන දේ සම්බන්ධයෙන් දැන් මෙහෙමයි භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කර්මයෙන් ගැලවෙන්න පුළුවන් තැනක් නැහැ කියලා. රහතන් වහන්සේ නමකට වුණත් කර්මයෙන් ගැලවෙන්න බැරි අවස්ථාවක් තිබිලා තියෙන දැන් අපේ බුදුන් මහ රහතන් වහන්සේ වගේ මේ මහා සක්වලල් ලක්ෂ කෝටි ගානකට බලය පතුරන්න පුළුවන් වුණාට හොරු 500කට බලය පතුරන්න සුළු මොහොතකට බැරි වෙනවා. නමුත් ඒකෙදී අර ප්‍රඥාව තියෙන නිසා කලින් අදිෂ්ඨාන කරලා හොරුට ටික වෙලාවකට ඇඟ වාර දීලා නැවත ඇඟ ලබා ගන්නවා. ඒ නිසා ඒ හොරු කපනවා කියලා කියලා තියෙන්නේ කඩහාල් වෙන්න. හාල්ලට බාගේ හාල් වෙන්න තමයි කපලා තියෙන්නේ. හොරු 500ක් ආයුධ වලින් එක දිගට කොටලා තියෙනවා. මොකද ඉර්ධිමතෙක් කියලා දන්න නිසා පොඩි කැලලකිනුත් හානියක් වෙන්න පුළුවන් කියලා හොරු හිතන්න ඇති. ඒ හින්දා හාල්ලට බාගේ වෙන්න කඩහාල් වෙන්න කැපුවා කියලා කියලා තියෙනවා. ඉතින් කලින් අදිස්ථානයක් කරලා තියෙනවා ඒ කර්මය ගෙවෙනකන් එතන ඒ විදිහට ශරීරය අතහැරලා නවත ශරීරය එක්ස්ප්‍රස් කර ගන්නවා. ඒ අදිස්ථානය කලින් කරලා තියන්න. ඒක බිඳුවට පස්සේ කරන්න බෑ. ඉතින් ඊට පස්සේ ඇඟ එක්ස්ප්‍රස් කරගෙන ඉර්ධියෙන් භවතුන් වහන්සේ ළඟට වැඩම කරලා පිරිනවන් පාන අවසර ඉල්ලනවා. ඇයි පින්වත්නි අවසර ඉල්ලන්නේ? අවශ්‍ය නම් භවතුන් වහන්සේ කිව්වොත් මුගල්ලාන තව ටික දවසක් ඉන්න කියලා ඉන්න පුළුවන් නිසා. සතර ඍතුපාන වඩලා තියෙන කෙනෙකුට කල්පයක් වුණත් ඉන්න පුළුවන්. ඒ හැකියාව තියෙන නිසා රහතන් වහන්සේලා පිරිනිවන් පාන්න අවසර ඉල්ලලයි පිරිනිවන් පාන. ඒ අවස්ථාවේදී භාගතුන් වහන්සේ අනුමත කරන නිසා නැවතත් ඉර්ධි පාමින් ධර්ම දේශනා කරලා පිරිසට අන්තිම අවස්ථාවත් ලබා දීලා පිරිනිවන් පාන්න කියලා කියන නිසා අහසට පැන නැගිලා ඉර්ධි පාමින් ධර්ම දේශනා කරලා මහා කරුණාලයපත් වෙනවා. ඒ විදිහට දැන් සාමාවතී බිසව උදේනි රජුරුවන්ගේ මෛත්‍රී ධානයට සමාදින්න පුළුවන්. එනිසා ඒ රජුරුවන්ගේ කාය බලයත් සුළුපටු නෑ. 500ක් බිසෝරු එක පෙළියට තියලා තරහ ගිය නිසා තනීතලෙන් මරන්න හදන්නේ. 500ට මේකීතලයි ඉදන් කරන්නේ. ඒ තරම් ශක්තිය තියෙනවා. ඉතින් එහෙම ශක්තිය තියෙන රජුරුවන්ගේ ඊතලය එතනම රජුරුවන්ට අතාරින්න බැරි වෙන තරම් මෛත්‍රී ධානයට සමාදින්න සාමාවතී බිසවට පුළුවන් වෙනවා. නමුත් ඒ වෙලාවේ රජුරෝ සමාව ඉල්ලගෙන සර්වාභරණයෙන් සැරසිලා වතුරට බැහැලා තෙත වස්ත්‍ර පිටින් ඇවිල්ලා පාමුල වැඳලා සමාව ඉල්ලගෙන අද කාලේ වගේ මේ සමාව ඉල්ලන්න ඕනවට බාගෙට සමාව ඉල්ලනවා නෙමෙයි සර්ව සම්පූර්ණයෙන්ම රජ කෙනෙක් හැටියට සර්වාභරණයෙන් සැරසිලා ජලයක බැහැලා. මොකද සාමාන්‍යයෙන් සමන්ගේ මංගල වස්ත්‍ර වලින් ජලයකට බහින්නේ නැහැ මිනිස්සේ ඊතමානී බව ප්‍රකාශ කර තමයි කරලා තියෙන්නේ. ඒ සමාව ගන්න ක්‍රමයක් ඒ දවසල තිබ්බා. ඉතින් ඇවිල්ලා බිසවට වන්දනා කරලා තමයි සමාව ඉල්ලන්නේ. නමුත් මාගන්ධිය බිසව මිනිසුන් ලවා ඒ මාලිගාවට ගිනි තියන වෙලාවේ පසේ බුදුරජාන් වහන්සේ නමකට ගිනි දල්වපු කර්මය මතුවෙලා ඇත. ඒ මොකද පසේ බුදුරජාන් වහන්සේ නමක් නිරෝධ සමාපදී සමාධියලා ඉන්නා එක ජීවිතේ. ඉතින් උයනට ගියාම කැලේ ඇතුලේ හෙලවෙන්නේ නැතුව ඉන්නකොට හිතනවා මැරිලා කියලා. ඒ නිසා වටේට දර තියලා පොලවන්නත් බෑ. ඒ නිසා වටේට දර තියලා ගිනි අවුලන. ගිනි අවුල්ලා තමන්ගේ ක්‍රීඩා කරලා එනකොට තාමත් ගිනි ඇවිල්ලා නැහැ. ඒ මොකද පසේ බුදුරජාන් වහන්සේ නමකට ගිනි අවුලවන්න බෑ. නිරෝධ සමාපත්තිය සමාධියනවා රහතන් වහන්සේ නමකටවත් ගිනි අවුලවන්න බෑ. ලෝක විනාශ වුණත් විනාශයෙන් නැති වෙන වෙනම අදිස්ථානයක් කරලා තමයි නිරෝධ සමාපත්තිය සමාදෙන්නේ. ඒ වෙලාවේ හිතනවා මැරිලා නෙමෙයි වෙන්න තියෙන්නේ ඇත්ති කියලා. නමුත් දැන් ගිනි අවුලන නිසා රජ්ජුරුව දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙන නිසා ඒකෙන් බේරෙන්න නැවත ගිනි අවුලන. අන්න ඒ වෙලාවේ පෞසිද්ධ වෙනවා. මොකද ප්‍රාණ සංඥාව නැතුව ගිනි අවුලුවට ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් ඒ කාරණාවෙන් අවීචීට යනවා. මොකද පසේබුදුරජාන් වහන්සේ නමකට විරුද්ධව සිතිවිල්ලක් සිතුවත් යනවා. ඒ නිසා ඉතින් අවීචීට යනවා. ගිහිල්ලා බොහෝ කාලයක් දුක් විඳලා ඉන්නේ. නමුත් ඒකේ ඉතුරු වෙච්ච කර්මයක් ඉස්මතු වෙනවා මේ ජීවිතේ. ඒ වෙලාවේ මෛත්‍රී දානෙ සමාදින් කරගෙන. ඒ නිසාද ඉතින් සමහර විට උපසේන මහරහතන් වහන්සේලා තෙවෙනි කර්මයක් එළඹිලා තියෙන්න ඇති. දන්නේ අපිට ඒක ප්‍රකාශයක් කරන්න අමාරුයි. බොහෝ කරුණු කාරණා තියෙනවා. මොකක් වුණත් වෙන්න පුළුවන්. නමුත් බොහෝ විය හැකි කාරණා තියෙනවා කියලා තමයි ප්‍රකාශ කරන්න වෙන්නේ. ඒ නිසා මේ සංසාරය කියන එක භයානකයි කියන එක තමයි තේරෙන්නේ. මොකද සරුත්තරන්ගේ මල්ලි කියලා කියන්නේ සුළුපටු ස්ථානයක් නෙමෙයි. මේ ශාසනයේ විශේෂම ස්ථානයක්. භාගතුන් වහන්සේගෙන් විශේෂ වරප්‍රසාද ලැබපු උතුම් වූ භික්ෂුන් වහන්සේ නමක්. මහා සංඝරත්නයට පනවපු පැනවීමක් පවා භාගතුන් වහන්සේ මේ හාමුදුරුව නිසා වෙනස් කරනවා. මේක දිග කතාවක්. ඒ තරම්ම පුණ්‍ය ශක්තියක් තිබිලත් මෙවැනි කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි මේ පින් කරන අතරමාරේ අවුලට සහභාගී වෙනවා. අපිට සම්පූර්ණයෙන් නිවෙන්ටන පුද්ගලයෙක් සම්බන්ධයෙන් එහෙම ප්‍රකාශයක් ගන්න පුළුවන්. ඉතින් මේ කාලේ බොහෝ දෙනෙක් ගත්තාම ඉතින් ගොඩක් පව් කර කර පින් වලට සහභාගී වෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා අපිට වෙන්න තියෙන දේවල් එක බලනකොට මේ වෙච්චතරම් බාහිරක දේවල් නෙමෙයි කියලා මම හිතන්න තියෙන්නේ මේ වගේ. ඒ නිසා දැම්ම ලෑස්ති වෙලා බේරෙන්න උත්සාහ කරන්න කියලා තමයි කියන්නේ. මේ මොකද දැන් අපි ඉගෙන ගන්නවානේ මේ ආපදා කලමනාකරණේ නේද? කරදරයක් වෙන්න කලින් ඒක ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් දැන් අපි දන්නවනම් අපි පව් කරලා තියනවා කියලා. ඔක පළදිනකම් බලන් ඉන්න එකේ තේරුමක් නැහැ. පුළුවන් තරම් ඊට කලින් ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ලෙඩක ලක්ෂණයක් රෝග ලක්ෂණයක් පහළ වෙච්ච ගමන්ම ඉක්මනට බේත් හොයාගෙන යනවා. හැබැයි මේ සසර ලෙඩට නම් ලක්ෂණ පහළ වුණාට එච්චර කලබලයක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි බොහෝ දෙනෙක්ගෙන් පෙන්නුම් කරන්නේ. ඒ නිසා සසර ලෙඩ ගැන ඉඟි සැරෙන් සැරේ ආවට දැන් අපි දන්නවා ආරංචිනවා අපිට මේ සම්පත් බැංකුවේ තරුණ මහත්මයෙක් හදිස්සියේ හෘදයාබාධයකින් මිය ගියා. ඉතින් අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙච්ච පිරිසට ඉතින් නැති අනේ යානම් දරුණා අපි නම් එහෙම වෙන එකක් නැහැ. ඒ නිසා තමයි නැවත වැඩ පටන් ගන්න. මොකද තව ගොඩක් තව තියෙන නිසා. ඉතින් ඒ මරණයට පත් වූ තරුණයාට එහෙම හිතෙන්න තිබුණේ තව ගොඩක් තව තියෙනවා කියලා. නමුත් අපි හිතන තරම් කාලයක් නැහැ ඒකට. ඒ නිසා ඉතින් ලක්ෂණ පහළ වෙලා තියෙද්දි පිළියමක් කරන්න නැතුව ඉන්නවා කියන එකට සමාවක් ලැබෙයිද කියන එක යම රජුරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඉක්මනට ක්‍රියාත්මක වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද අපි යන තැන හරියට තීරණයක් නැහැ. සාතිකයකුත් නැහැ. ඒ නිසා ඉන්නවට වැඩිය දියුණු කරගන්න එක තමයි හිත කරන්න තියෙන්නේ. මම හිතනවා අප්‍රමාදීව ක්‍රියාත්මක වෙයි කියලා. අපි සුළු වෙලා භාවනා කරමු. පරිමාණ ගැටලු තියෙනවා. මම අනිකුත් සාකච්ඡාවලදී ආනාපානසති කර්මස්ථානය ප්‍රකාශ කරන්න පසුබිම සකස් කරමින් ඉන්නවා. සෑහෙන පසුබිමක් සකස් කළ යුතුව තිබෙනවා. මොකද අද කාලේ පවතින ඉතාම උඩින් පල්ලෙන් කියන කමටහන නෙමෙයි, හරි එඩම ත්‍රිපිටකයේ තියෙන ජඹුරුම තැන්වලින් ඒ කමටහන ඉතාම නිවැරදි ආකාරයට මේ ජනතාවට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ දේශනා ලබා ගන්න ඕන සම්බන්ධ වෙන්නේ මම ලබා දෙන්නම් මේ දේශනා. දේශනා අමාරුයි කියලා අහන්න තු ඉන්න එපා. නිවන කොහොමවත් අමාරුයි. ලේසි නම් බුදුමතුරන් කාලේ ඔක්කොම නිවන් දකින්නවා. පිරිසිතුරුණේ මොකද්ද කියලා, මොකද කියලා භාගතුන් වහන්සේ වැඩ ඉඳද්දි පිරිසිතුරුණේයි කියලා කල්පනා කරලා බලන්න වටිනවා. ඒ නිසා ඉතින් නිවන ලබා ගැනීම අමාරුයි, නමුත් බැරි නෑ කියන කාරණාව තමයි කියන්නේ. දැන් අපි දන්නවානේ අපි දැන් අද කාලේ දැන් මේ වගේ ආයතනයක උසස් ආයතනයක උසස් නිලයක් ලබන්නත් අමාරුයි. හැම කෙනෙකුටම බෑ. ඒ ලබාගත් පුද්ගලයෝ ඉන්නවා. ඉගෙන පුළුවන්කමක් තියෙනවා උත්සාහ කළා. ඒ වගේ තමයි නිවනත් හැමෝටම ලබා ගන්න බෑ. නමුත් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා උත්සාහ කරන පුද්ගලයාට. ඉතින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම තමයි අපේ කාර්යභාරය. ඒ අනුව ගමන් කිරීම තමන් සතුයි. ඉතින් එහෙනම් අපි භාවනාවට යමු. මොකද අපි මෛත්‍රී භාවනාව කරමු. හොඳයි, එහෙනම් කෙටි වෙලාවක් අපි භාවනා කරමු. සුළු පූර්ව කෘත්‍යයක් සිද්ධ කරලා මාත් සමගම නමස්කාරය කියන්න. අද අලුත් පිරිසක් කියන නිසා පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන්. මෛත්‍රී භාවනාව ඕනෑම ඉරියව්වකින් කරන්න පුළුවන්. පළවෙනිම පියවර තමයි තමන්ගේ ශරීරයේ අභ්‍යන්තර වේදනාව අරමුණු කරලා ඒ වේදනාව නැතිවීමෙන් සුවපත් වෙනවා කියලා ආවර්ජනය කිරීම. ඒකෙදී තමන්ගේ ශරීරය දිහා හොඳින් බලන්න. එතකොට වැඩියෙන්ම වේදනාව තියෙන තැන අරමුණු කරලා ඒ තැන ඒ වේදනාව නැතිවීමෙන් තමන්ට කොයිතරම් සහනයක් ලැබෙනවද කියලා ආවර්ජනය කළා. මේ වේදනාව නැති වේවා, ඒ නැතිවීමෙන් සුවපත් වෙනවා කියලා ආවර්ජනය කරමින් ඒ වේදනාව නැති වෙනකම් උත්සාහ කරනවා. ඉන්පසුව තමන්ට ඉතුරු වෙන වේදනාව වලින් ලොකුම එක ඊළඟට ආවර්ජනය කරන්න ඕනේ. ඒ විදිහට ශරීරයේ මතුවලා තියෙන සියලු වේදනා එකින් එක වෙලාව ගත කරමින් ඉවත් කරමින් ඉන්පසුව විශේෂ වේදනා නැත්තම් හිසේ සිට පාදාන්තය දක්වා ක්‍රමානුකූලව සුළු වේදනා, මධ්‍යම වේදනා බලාගෙන ගිහිල්ලා ඒවා නැති කරලා, සුළු වේදනාත් නැති කරලා මුළු ඇඟ පුරාම සැපේ පැතිරෙන මට්ටමකට ගන්න පුළුවන්කම තියෙනවා යම් කාලයක් ප්‍රගුණ කිරීමෙන්. ඒ මට්ටම විශේෂ මට්ටමක්. ඉතින් ඒ නිසා ඒ තැනටපත් වෙන කෙනෙකුට බොහෝ ආනිසංස ලැබෙනවා. තමන්ගේ රෝගවලින් ඇති වෙන වේදනාව පවා අයින් කරගන්න පුළුවන් වෙනවා. මේ වේදනාව වැඩි වෙලා මරණාසන්න වේදනාවට වැඩි වෙනකම් වැඩි වුණත් මට මේ වේදනාව නැති කරගන්න පුළුවන් කියන ආත්ම ශක්තිය එනකම්ම මේ ක්‍රමවේදය පුරුදු වුණු කරන පුද්ගලයාට මරණීය වේදනාවට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්. එතකොට තව කෙනෙක් මරණා වගේ නැතුව ඉතාම පහසුවෙන් මරණයට මුහුණ දීලා නිදාගෙන නැගිටිනා වගේ බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා ඒ ආනිසංසයට එනකම්ම මේ පළවෙනි ක්‍රමවේදය සම්පූර්ණ කරන්න කියලා තමයි මතක් කරන්නේ. ඒ ආකාරයට ආවර්ජනය කරන්න අපි මුලින්ම පුරුකුත්ය කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්බුද්ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුරේ සාරච්ච විසාරවස්ස සම්ප සත්තුක්කමස්ස ධම්මිස්තරස්ස ධම්ම රාගස්ස ධම්මස්සානස්ස අථාගතස්ස සබ්බන්‍යෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්ප ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුරේ සාරච්ච විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාගස්ස ධම්මස්සානස්ස අථාගතස්ස සබ්බන්‍යෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුරේ සාරච්ච විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සානස්ස ආරතස්ස සබ්බන්‍යෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදුවින් සිදු සියලු වර්ග කර්ම දෝෂ වලට උතුම් බුද්ධ රත්නේන්ද උතුම් ධර්ම රත්නේන්ද උතුම් සංඝ රත්නේන්ද සියලු ආර්යයන් වහන්සේලාගෙන්ද සියලු සත්පුරුෂයන් වහන්සේලාගෙන්ද සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගෙන්ද මම සමාව අයදිමි, මම සමාව අයදිමි, මම සමාව අයදිමි, මට සමාව දෙනසේක්වා, මට සමාව දෙනසේක්වා, මට සමාව දෙනසේක්වා. උතුම් භාගවතුන් වහන්සේ වදාළ පරිදි මෛත්‍රී කර්මස්ථානය මාතුල ප්‍රගුණ වේවා, මාතුල ප්‍රගුණ වේවා. ආසනය සකසා ගන්න. තෙරුවන් සරණයි. මද ලැබී තිබෙන්නේ කෙටි කාලයක් නිසා දැන් කී දෙනෙකුට මෛත්‍රියෙන් පටන් අරගෙන ආනාපාන සතියෙන් ඉවර කරලා දුන්නා. වෙහෙස් වුණා හොඳයි. භාවනා කරන්න පල්ලෙ කරන්නට යන්න එතකොට අමාරු. එකයි මේ ඇහෙන් බලන්න එපා, ඇහ යොමු කරන්න එපා, හිතෙන් බලන්න හැකදී. ඇහෙන් පහළ හරි බැලුවොත් එම සමාධිය බිඳෙන. ඒ කියන්නේ අක්ෂි ගෝලයක රැගෙනවන සමාධිය බිඳෙන. මුලාරි හොඳට ඇවිල්ලා අන්තිමට යනවා. හැමෝගෙම මේ කොන්ද තව ටිකක් කෙලින්
වෙන්නේ.
නෑ, ඔය කකුල පාතට තියෙන ඉඳගත්ත නම් කොන්ද දෙන්නේ. කකුලක් කුෂන් එක උඩනේ තියෙන්නේ. කකුල ඉස්සරහට යන
කකුල.
ඔය තව ටිකක් ඉස්සුණා නම් හරි ඔය කොන්ද ස්ට්‍රෙච්චින් තමයි. තව ටිකක් ඉස්සෙන්න. ඒකයි දැන් අර දැන් පාතත් වෙන්නටම මේ තව ටිකක් කොන්ද කෙලින් වුණා නම් ලේසියි. කොන්ද තව ටිකක් බලා ගන්න තියෙනවා. තව ටිකක් ධනිස්ස පාත් කරන්න තියෙනවා. නැවල ධනිස්ස මෙහෙම උඩට එන එක ටිකට් එක පාතට යනවා. එනියන් නිකන් ඉන්නකොට ඔය ආසනේ ඉඳගෙන ටිකක් බැලමිටත් යන බර කරගෙන වගේ ඉඳලා හරි ගස් ගන්න. ඒකෙන් කොන්ද කෙලින්න කොන්ද කෙලින්නම සිංහිය පවතිනවා හොඳයි. සීරුවෙන් ඉඳගෙන ඉන්නකොට ඔය කොන්ද කෙලින්නේ. ආසනේ හදාගන්න ලේසියි ඔබල. පරයන්ක අදාගෙන ලේසි හොඳට කොන්ද කෙලින් වෙන විදිහට කතා කරත්තාම මේ පැය භාගයෙන් එන තැනට විනාඩි 10 ඉන්න පුළුවන්. දැන් විනාඩි ගානේ ඉන්න පුළුවන්. කොන්දේ විශේෂම ශක්තියක් තියෙනවා ඒක. ඒ හදාගන්න දෙන්න. පුළුවන් තරම් උත්සාහ කරනකොට තමයි පොඩි පොඩි වැඩේ. අපි අද ඉඳලා මේ ත්‍රිපිටකේ සඳහන් වෙන ආර්යෝ දෙවියන්ට සහ සම්මාදිටික දෙවියන් තින්නම් වලින් කරපර එනම් මාත් සමගම මේ පුණ්‍යානුමෝදනාව සහ ප්‍රාර්ථනාව කරන මේ පුණ්‍යානුමෝදනාව විශේෂයි. අපේ ත්‍රිපිටකයේ සඳහන් සම්මාදිට්ඨික දෙවරු තමයි මේ සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ඉහළින්ම ඉන්නේ රහතන් වහන්සේලා, ආරණ වහන්සේලා. අපේ පින් අවශ්‍යත් නැහැ. නමුත් අපි කළගුණ සලකන්න මේ බුදුදහම අපිට ලැබුණාට ඒ උත්තමයන්ගේ දායකත්වයක් තියෙන මේ ලැබීම සඳහා ඒ නිසා ආවර්ජනය කළ යුතුයි. විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා. මේ බුමාට දෙවියන්ට වඩා අතිශයින් බලවත්. බුමාට දෙවියොත් වඳින දෙවියන්ට තමයි අපි මේ දිනන මොන කරන්නේ. ඒ නිසා ඒකත් විශේෂයි. අනිත් එක මේ ප්‍රාර්ථනාව සම්බන්ධ වෙනම දේශනාවක් තියෙනවා අහන්න FAQ02 කියලා. ඒ ප්‍රාර්ථනාව ත්‍රිපිටකයෙන් ගොඩ කරගත්තේ කොහොමද කියලා ඉක්මනටම නිවන් දකින්න ඕන කෙනෙකුට අත්‍යවශ්‍ය ප්‍රාර්ථනාවක් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ විශේෂ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඊට අමතරව කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේ ප්‍රාර්ථනාව කරන කෙනෙකුට මේ ජීවිතයේදී ඉක්මනට නිවන් දකින්න අවස්ථාව පාද ගන්න පුළුවන්. යම් කරුණක් නිසා යම් අකුසල කර්මයක් පැනගිලා මේ ජීවිතයේදී ලැබෙන්නේ නැත්නම් මේ ජීවිතෙන් පසුව කිසිම කරදරයක් සිද්ධ වෙන්නේ නැති විදිහේ ප්‍රාර්ථනාවක්. හරියටම ප්‍රාර්ථනා විතරක් තිබිලා හරියන්නේ නැහැ. නිවැරදිව සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා කියන පංච ධර්මයන් සහිත කුසලයක් කරලා මේ ප්‍රාර්ථනාව කරාම තමයි හරියන්නේ. ඒකේ දේශනාවෙන් අහලා විස්තර කරගන්න. FAQ02 කියන අංකයේ තියෙන්නේ. එහෙමනම් අපි පුණ්‍යානුමෝදනා සහ ප්‍රාර්ථනාව කරමු. මාත් සමගම කියන්න. කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයන් වහන්සේලාද, සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ নমස්කාරය පිළිගන්නා සේක්වා, පිළිගන්නා සේක්වා. පිළිගන්නා සේක්වා. කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යෝද සියලු සත්පුරුෂයෝද සහම්පති මහා බ්‍රහ්මරාජයානෝද සනත් කුමාර මහා බ්‍රහ්මරාජයානෝද ඝටිකාර මහා බ්‍රහ්මරාජයානෝද තිස්ස මහා බ්‍රහ්මරාජයානෝද ශුද්ධවාස වාසී වූ සියලුම අරහත් මහා බ්‍රහ්මයෝද සියලුම අනාගාමි මහා බ්‍රහ්මයෝද බ්‍රහ්මලෝක වාසී වූ සියලුම ආර්ය වූ බ්‍රහ්මයෝද සියලුම සත්පුරුෂ වූ බ්‍රහ්මයෝද සජීව ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේද සියලුම මහා බෝසතාණන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමග පාරමී පුරන්නා වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසික භාවය සහ උපාසිකා භාවය ලබන්නා වූ පිරිසද අනාගත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල භික්ෂු භාවය භික්ෂුණී භාවය උපාසක භාවය සහ උපාසිකා භාවය ලබන්නට ආරමී පුරන්නා වූ පිරිසද ශක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු තෙතිස් මහා දෙවරජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ධතරාෂ්ඨ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ නම් වූ සතරවරම් රජවරුන්ද උන්වහන්සේලාගේ පිරිසද සූර්යදිව්‍ය රාජයාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද චන්ද්‍රදිව්‍ය රාජයාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද සීතවලාහක උෂ්ණවලාහක අබ්බවලාහක වාතවලාහක වැස්සවලාහක දෙව්රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේද ජයශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේද ඇතුළු සියලු සිද්ධස්ථාන ආරක්ෂා කරන්නා වූ අප්‍රමාදී වූ ධෛර්ය සම්පන්න වූ දෙවියෝද අනිකුත් විශේෂ ස්ථාන ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අපගේ ආරක්ෂක දෙවියෝද අපගේ ඥාති මිත්‍රාදීන් ආරක්ෂා කරන්නා වූ දෙවියෝද අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිතත්වෝ වෙත්වා කැමැති කැමැති තාග්දේ නිදුකින් ලබත්වා කැමැති කැමැති තාග්දේ නිදුකින් වඩත්වා කැමැති කැමැති තාග්දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මිය පරලොව ගියා වූ අපගේ ඥාති මිත්‍රාදීන්ද අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දකිත්වා එතෙක් නිදුක් නිරෝගී සුවපත් වූ සිතත්වෝ වෙත්වා කැමැති කැමැති තාග්දේ නිදුකින් ලබත්වා කැමැති කැමැති තාග්දේ නිදුකින් වඩත්වා කැමැති කැමැති තාග්දේ නිදුකින් දෙත්වා කලට වේලාවට ශාසනය ආරක්ෂා කරත්වා දේශනය ආරක්ෂා කරත්වා අප හැම ආරක්ෂා කරත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් වලින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා. මේ මොහොතෙහි පටන් නිවන් දක්නා මොහොත දක්වා සමකල්හි සම්මාදිට්ඨික වන්නෙම්වා, ත්‍රිහේතුක වන්නෙම්වා, සීල සම්පන්න වන්නෙම්වා, පහසුවෙන් සිල් රකින්නෙම්වා, සමාධි සම්පන්න වන්නෙම්වා, ප්‍රඥා සම්පන්න වන්නෙම්වා, නිදුක් වන්නෙම්වා, නිරෝගී වන්නෙම්වා, බාලයන්ගේ ඇසුර නොලබන්නෙම්වා, බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා. කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එරෙහිව සිතවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. සද්ධා සම්පන්න වන්නෙම්වා, වීර්‍ය සම්පන්න වන්නෙම්වා, සති සම්පන්න වන්නෙම්වා, සමාධි සම්පන්න වන්නෙම්වා, ප්‍රඥා සම්පන්න වන්නෙම්වා, නිර්මල පරියාප්තිය සම්නිම්වා, ධරන්නෙම්වා, වචනෙන් පුරුදු පුහුණු වන්නෙම්වා, අර්ථ පිරික්සන්නෙම්වා, නුවණින් විනිවිද දකින්නෙම්වා, නිවරදිවන්නයන්ට දේශනා කරන්නෙම්වා, නිදුකින් සමථය වඩන්නෙම්වා, නිදුකින් විදර්ශනා වඩන්නෙම්වා, කැමැති කැමැති තාක් සමාපත්තීන්ට කැමැති කැමැති තාක් කාලයක් සමවදින්නෙම්වා, කැමැති කැමැති තාක් දේ නිදුකින් ලබන්නෙම්වා, කැමැති කැමැති තාක් දේ නිදුකින් වඩන්නෙම්වා, කැමැති කැමැති තාක් දේ නිදුකින් දෙන්නෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා. සාදු සාදු සාදු. මේ ප්‍රාර්ථනාව විශේෂ ආනිසංස සහිතයි. මුගලන් මහරහතන් වහන්සේට වගේ හදිසි මාරෙක් වෙන්න සිටිවිල්ලක් පහළ වෙන්නේ නැහැ. බාහිර දාරුචීරිය ස්වාමීන් වහන්සේට වගේ අඳින්න සිවුරක් නැති වෙන්නේ නැහැ. යනාදී වශයෙන් අනේක ආනිසංස ප්‍රකාශ කරන්න පුළුවන් ප්‍රාර්ථනාවක් මේ විදිහට පරිපූර්ණ වශයෙන් ප්‍රාර්ථනා කිරීම. එනිසා මේ පුණ්‍යානුමෝදනාව සහ ප්‍රාර්ථනාව සිද්ධ කිරීමෙන් තියෙන බාහිර බලපෑම් බාධක දුරු වෙලා ඊටාම හොඳින් නිර්වාණයට ගමන් කරන්න ප්‍රතිපත්තියෙහි යෙදෙන්න කරදරයක් නැතුව තමන්ගේ සිත දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. මේ පින්වතුන්ට උපෝසථෝපදේශය නම් වූ පොතේ මේ ලබා ගන්න පුළුවන් ආකාපි වෙබ් අඩවීන් සහ ඒ පොත මුද්‍රණය කරලා තියෙනවා, ලබා දෙන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අද සිදු කරන්න යෙදුනා වූ ධර්ම දේශනාව බෝසත්ත්වයන්ගේ හිතසුව පිණිස පවතිවා, බෝසත්ත්වයන්ට මනාකොට මෛත්‍රිය පිළිබඳව දැනගැනීමටත්, තමා තුළ ප්‍රගුණ කිරීමටත්, තමා තුළ භාවනාමය වශයෙන් දියුණු කර ගැනීමෙන් අනේක ආනිසංසයන් තමාට ලබා ගැනීමටත්, තමන් කැමති ඕනෑම කෙනෙකුට ඒ සුවපත් භාවය, නිදුක් භාවය ලබා දීම පිණිස, හැකියාව සහිත පුද්ගලයෙක් බවට පත්වීම පිණිස මේ සියලු කාරණා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපගේ මීළඟ භාවනා වැඩසටහන මේ මාස 11 වෙනි දින පැවැත්වීමට නියමිතයි. අපි සමුදන්නා විසින් රස කරනා ලද පුණ්‍ය කර්මයන් සමුදන්නා භාරවතාවක් වේවා කියලා සියලු දෙනාට ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා.